පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ මීළඟට කතා කරන්නේ.
ගරු සභාපතිතුමනි, මගේ කාලය ඉතාම කෙටි. මම කෙටියෙන් අදහස් දැක්වීමක් කරන්නම්. අපේ සරත් ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා කිව්ව එක ඇත්ත. පරණ කට්ටිය කිව්ව පාරෙම තමයි අලුත් කට්ටිය කියන්නේ. මේ එක සම්පූර්ණයෙන් මම පිළිගන්නවා. දැන් අද මේ සාකච්ඡාවේදී වාද විවාද කරන්නේ මේ අගනම් මිමි කොච්චර ඉලක්කම් හොරකම් කරලා තියෙනවද නැද්ද කියන කාරණා ගැන. මම මේ ගැන අවධානය යොමු කරන්නේ නැතුව පොදු අදහසක් මම පුංචි කාලය තුල කියන්න කැමතියි. අද ලෝකේ ඇයි අපි හයිවේ හදන්නේ? ජනතාවගේ මහා මාර්ග ප්‍රශ්න විසඳීම සඳහා. දැන් මාතරට හයිවේ එකක් හදලා තියෙනවා. දැන් මේකේ මගියන්ගේ ප්‍රශ්න විසඳලා තියෙනවද? කාර් තියෙන අයට පැයකමාරෙන් දෙකේ මාතර යන්න පුළුවන්. සාමාන්‍ය මගියෝ මාතරි සාමාන්‍ය දුප්පත් ජනතාව මාතරින් බස් එකේ නැගලා අදත් පැය පහකට වැඩි කාලයක් ගත කරන්න ඕන. දැන් මහනුවරට හයිවේ එක හැදුවත් සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි වාහන තියෙන මිනිසුන්ට ඉක්මනින් යන්න ඉන්න පුළුවන්. දැන් මම එක හද මගියන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ලෝකයේ තියෙන ප්‍රවණතා සැලකිල්ලට අරගෙන අපි විකල්පයක් යෝජනා කළ යුතු වෙනවා. මේ රට ඉතාම ලෝකයේ තියෙන ලස්සන රටක්. තාමත් විනාශ නොවෙච්ච රටක්. මේ රට ආරක්ෂා කරගැනීමෙන් අපේ මගියන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක ගැන මම අදහස් කීපයක් පළ කරන්න කැමතියි. මම මුලින්ම කියන්න කැමතියි, ගිය ආණ්ඩු කාලෙත් අපි යෝජනා කළා, ඇයි මේ තරම් අධිවේගී මාර්ගවලට කැමති? ඇයි කෝච්චි පාරවල් ගැන හිතන්නේ නැත්තේ? ඒ කාලේ සුද්දන්ගේ කාලේ රත්නපුරේටවත් කෝච්චි පාර තුනද? ඒකත් අපිට නැහැ. අද කෝච්චියක සෙනග කොච්චර එනවද කියලා කිව්වොත් ගම්පහ ඉඳලා කොළඹට කෝච්චි තුනක සෙනග එක කෝච්චියක එනවා. අතක් ඉස්සුවොත් මිනිහෙකුට අත පහළට දාගන්න බෑ. අද රුහුණු කුමාරි කෝච්චිය මේ මාතර ඉඳලා කොළඹට එන්නේ ඒ විදිහටමයි. ඊළඟට සාමාන්‍ය බස් එකක මිනිස්සු පැය දෙක තුනක් යන බස් එක කොට කොට පරක්කු වෙලා දුක් විඳගෙන අන්තිම දුෂ්කර ක්‍රියාවක් කළා තමයි අද කොළඹට හෝ නුවරින් මාතර කොළඹට හෝ සමන්ගේ මගී පහසුකම සලසා ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් විකල්පයේ ලෝකේ තියෙන ප්‍රවණතාව මොකද්ද? සරත් අමුණුගම ඇමතිතුමා කිව්වා අධිවේගී කෝච්චි තියෙනවා, ටිබෙටට යන්න පුළුවන්. ඇත්ත. අද ලන්ඩන් එකට විතරක් නෙවෙයි, අද චීනය හදලා තියෙනවා නිව්යෝක් වලටම යන කෝච්චිය. ඒක ඇත්ත. නමුත් ප්‍රශ්නේ එක නෙමෙයි, අපි ඇයි මේ මගී භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්, මගියන්ට යන්න පුළුවන්, ඉන්ධන අඩු වෙන, පරිසර ප්‍රශ්න අඩු කරන, ඇයි කෝච්චි පාරවල් කරා මේ ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නැත්තේ? එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය ලියද්දී අපි ලිව්ව පුළුවන් තරම් බයිසිකල් වලට පාරවල් ඉඩ සලසන්න කියලා. මෙහෙම කිව්වම හිනා වෙන්න පුළුවන්. ළඟදී මං හිතන්නේ අග්‍රාමාත්‍යතුමා ගියා රටවල් ගණනාවක, එතුමා දකින්නේ නැති රටවල් වල තත්ත්වය. මං උදාහරණයකට කියන්නම්. නෙදර්ලන්ඩ් වල බයිසිකල් පාපැදි පාවිච්චි කරනන්ගේ ප්‍රමාණය 99%යි. ඒ වගේම ඩෙන්මාර්ක් වල 80%යි. ඒ වගේම ජර්මනී 75%යි. ඒ කියන්නේ ඒ රටේ හැම බීජින් ගත්තොත් දසලක්ෂයක්, ඒ කියන්නේ කෝටියක් ජනතාවට අද බයිසිකල් තියෙනවා බීජින් නගරේ. බීජින් නගරට එක විශාල වෙනම බයිසිකල් පාර තියෙනවා. හැම තැනම බයිසිකල් පාක් තියෙනවා. අපේ රටේ ජනතාවගෙන්, විශේෂම නාගරික ජනතාවගෙන්, කාන්තාවන්ගෙන්, ගැහැණු ළමයින්ගෙන් 50%කටවත් බයිසිකලයක් පැදගන්න බෑ අද. ඒකයි තත්වය. ඉතින් අපි අද ලෝකේ කාබන් එමිෂන් එක වැඩි වෙලාය, මේ තියෙන සංවර්ධන චක්‍රෙන් ගැලවෙන්න ඕනේ කියලා අපි කතා කරනවා. ඇයි අපි අධිවේගී මාර්ග හදන්නේ? කරුණු දෙකක් නිසා. ඉක්මනින් යන්න ඕ, හොඳයි. දෙවැනි එක, විශාල යටිතල පහසුකමක් අවශ්‍ය කරනවා විශාල කාර්මීකරණයකට. අපි යන්නේ, අපේ රට ගෙන යන්නේ එවැනි කාර්මීකරණ රටකටද? අපි කිව්වා ෆොක්සගන් කොම්පැනි එනවායි කිව්වා, අපි කිව්වා ටයර් කොම්පැනි එනවායි කියලා, අපි කිව්වා එන්නේ නැහැයි කියලා. ඇයි එන්නේ නැත්තේ? අද ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශේ විශාල කාර්මික නගර වහමින් යනවා. ඇයි ඒ? ඒවා බංකොලොත් වෙන නිසා. අද චීනයේ ඇතිවෙච්ච කාර්මීකරණයත් එක්ක ලෝකේ කිසිම කෙනෙකුට තරම් කරන්න බෑ. ඒක හන්ද අපේ පාර හැදිලා තියෙන්නේ තිරසාර සංවර්ධන මාවතේ. මේ හදන අධිවේගී මාර්ග මන් දන්නේ නැහැ, මම මේක යෝජනා කරාමත් කට්ටිය හිනා වෙනවා. බටහිර ගැන නිතරම ජපානය ගැන උදාහරණ කියන්න අපි ආසයි. ඇයි නෙදර්ලන් ගැන අපි ඇයි උදාහරණ ගන්න නැත්තේ? නෙදර්ලන් ලෝකෙ වැඩිම බයිසිකල් පදවන නගරය තියෙන රට. වැඩිම 99%ක් බයිසිකල් පදින්න පුළුවන් රට. ජනතාව බයිසිකල් පාවිච්චි කරනවා. අපි බයිසිකල් පතයක් හදන කිසිම උනන්දුවක් නැහැ. අද මගී ප්‍රවාහන වාහන තදබදය අඩු කරන්න නම් පළවෙනි යෝජනාව කරුණාකර මේ තියෙන පාරවල බස් හෝල්ට් එක ඩිංගක් ඇතුළට කරලා අපි හදමු. ඒක පළවෙනි. ඒකට අපි ප්‍රමුඛතාවය දෙමු. දෙක, විශාල කාර්මීකරණයක් වෙන්නේ නැත්නම් මේ ණය ගෙවන්න සිද්ධ වෙන්නේ කාටද? රටේ ජනතාවට. අපි තව ණය බර වෙනවා. ණය බර වෙනකොට කියන උඹලට ණය ගවා ගන්න බෑ, වහාම ඔබලගේ ජාතික සම්පත් විකුණපන්. ඒගොල්ලගේ වෙළඳ කිසුම් වලට යටත්වයක්. ඒ කියන්නේ අර පරණ පාරේ ගියපු පාරේම තමයි අපි වහල් කරන, අපි තව තවත් නායකන්දකට හිර කරන, අපේ ජනතාව තව දුගීකමේ පතුලට වැටෙන ඊනියා සංවර්ධනය නමින් අපේ ගහකොළ විනාශ කරන සංවර්ධන උපාය මාර්ගය තමයි අධිවේගී උපාය මාර්ගය. හැබැයි කිරියල් ඇමරතුමාත් එක්කත් මම පුජ්‍යලිකව දැනුත් කතා කරා. ඇත්ත වශයෙන්ම මේක මහනුවර තදබදයක් තියෙන නිසා, කුරුණෑගල ප්‍රධාන රටමැද තියෙන නගරයක් නිසා මේක ඕනම නම් දැන් මම මේ කියුවේ කියලා නවත්තන්නේ නැහැ කියලාත් මම දන්නවා. ඒ නිසා කරුණා කළා මගේ ඉල්ලීම මේක කුරුණෑගලින්වත් නවත්ත ගන්න කියන එක. එතන ඉඳලා ලේන් හතරට යන්න පුළුවන්, එතන ඉඳලා කෝච්චි පාරට යන්න පුළුවන්, කෝච්චි පාර ඩබල් කරන්න පුළුවන්. මේ හැම එකකින්ම අපට මගියන්ගේ ප්‍රශ්න විසඳෙනවා. අපි අවුරුද්දක් ඇතුළත රේල්වේ පද්ධතිය සකස් කරා නම් රටේ ජනතාව පුදුමාකාර සන්තෝෂයකටපත් වෙනවා. රාත්‍රී කාලේ බඩු ගෙනියන්න පුළුවන්, දවල් කාලේ සාමාන්‍ය මිනිසුන්ට යන්න පුළුවන්. වෙහෙස 150කින් අඩු වෙනවා, කාර්යක්ෂමතාවයේ 150කින් වැඩි වෙනවා. ඉතින් එහෙම තියෙද්දි අපි සම්පූර්ණ අධිවේගී මාර්ගවලට යනවා. අධිවේගී මාර්ගවල මම කිව්ව ප්‍රශ්න දෙක, ණය බර වැඩි වෙනවා, විශාල කාර්මීකරණයක් නැත්නම් ඒ ණය බර ගෙවා ගන්න අපට රාජ්‍ය ආයතන රටේ සම්පත් අනිවාර්යයෙන්ම මේ සමාගම් වලට විකුණන්න සිද්ධ වෙනවා. ලෝකයේ අද මුළු ලෝකෙම විශේෂයෙන්ම පැරිස් සම්මේලනයෙන් පස්සේ ලෝකෙ කිව්වා මේ ක්‍රමවේදයේ වෙනසක් අද ලෝකේ අවශ්‍ය වෙලා තියෙනවා. මේ යන ක්‍රමවේදය මාරු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ රටවල් වලට විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ මහා කාර්මීකරණය මෙගා නගර මෙගා නාඩගම් ගැන කතා කරනවා මිසක් අපි කිසිසේත්ම තිරසාර සංවර්ධන උපාය මාර්ගය ගැන කතා කරන්නේ නැහැ. මේ ලස්සන රටේ තාමත් කාබන් ධාරිතාවය ටොන් 1කට ගිහිල්ලා නැහැ. මේ වටිනකම ආරක්ෂා කරගත්ත සංවර්ධන උපාය මාර්ගයක් අපේ රටට හදන්න පුළුවන්කම තියෙනවා. අපේ රටේ දුක් විඳින මම කෝ කෝච්චි යන මිනිසුන්ගේ දුෂ්කර ක්‍රියාව, මම කිව්වා සාමාන්‍ය බස් එකේ මගියන් ගේන ප්‍රශ්නය, අද නුවරට අධිවේගී මාර්ගයේ දැම්මත්, අද තවත් බෙලියත්තට අධිවේගී මාර්ගයේ දැම්මත් සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අද හම්බන්තොට පාරවල් පළල් කරලා තියෙන එක ඇත්ත තමයි. හැබැයි පාරවල් යන කාර් එකක්වත් නැහැ. හරක් ලගින්නේ පාරවල්වල. ඉතින් අපි තවත් ඒ පාරවල්ම බෙලියත්තට තවත් පාර ලොහු කරලා තවත් හම්බන්තොට අධිවේගී මාර්ගයක් හදන්න කල්පනා කරනවා. අපි අනුරාධපුරයේ ඉඳලා යාපනයට මාර්ග හදන එක ගැන කල්පනා කරොත් එහෙම ලේන් හතරක් හදලා අපිට ඉතාම පහසුවෙන් පාර පළල් කරන්න පුළුවන්. මොකද විශාල නගර නැති නිසා. මම හිතන්නේ මේ සියලු දෙනාම එකඟ වෙනවා අධිවේගී මාර්ගය වෙනුවට වඩා පාර පළල් කරූ පාරක් අපට ඇති කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ වගේම මම ඇමරතුමාගෙන් ඉල්ල හිතෙනවා සම්පූර්ණ මගියන්ගේ ප්‍රශ්න විසඳෙන රටේ මහා මාර්ග ප්‍රශ්න විසඳීම සඳහා, ඒ කියන්නේ මගී ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වහාම ජාතික සැලැස්මක් හදන්න කියලා විද්‍යුතුන් විසඳුම්ලා. ඒ හදපු ජාතික සැලැස්මට අනුව ප්‍රමුඛත්වයේ කුමක්ද කියලා තීන්දුවක් ගන්න. අද කිසිම ජාතික සැලැස්මක් මගියන්ගේ ප්‍රශ්න විසඳන්න මේ රටේ නැහැ. ඇත්ත මහින්ද රාජපක්ෂ මහත්තයාට හිතුණා එතුමා අමතිකම් කළා, ඒක හන්දේ එතුමා මහා මාර්ග ටික වැඩියෙන් දැම්මා. ඒකම තමයි මේ ආණ්ඩුව කරන්නේ. මේ ආණ්ඩුව කරන්නේ ඒ හදපු සැලැස්මම තමයි යන්නේ. මේක වෙනුවට විකල්පයක් කරා අපි යා යුතු
තියෙනවා.
කරුණු කීපයක් කියන්න තියෙනවා. කාලය ඉවරයි නේද?
වෙලා ඉවරලා දැන්
බොහොම ස්තුතියි තෙරුවන්. බොහොම ස්තුතියි.
ආ මේ ගරු සභානායකතුමා තව විනාඩි දෙකක් දෙනවා.
හ්ම්. ඉතින් ඒ නිසා අපි කාර්මීකරණය පිළිබඳව උපාය මාර්ගයක් නැත්තම් අපට ආයෝජනය කරන්න බටහිර සුද්ධු ටික එන්නේත් නැත්තම් චීනෙත් එක්ක අපට කාර්මීකරණය තරඟ කළා දිනන්නත් බැරි නම් ඇයි අපි අධිවේගී මාර්ග හදන්න සැලසුම් හදන්නේ? කරුණා කළා මට කියන්න, එහෙම ලංකාව කාර්මීකරණය තරඟකාරීව කාර්මීකරණ නගරයක් රටක් කරන්න පුළුවන්ද ලංකාව? නෑ. අපේ රටේ සංචාරක කර්මාන්තයේ දිනු කරන්න දැන් කියන සංචාරක නූරට යනවා. ඒක හඳ පාර පළල් කරමු කියලා. අද පැය 24ක් ගෙවාගෙන සංචාරක යනවා මේ හැටන් අර නූර එළියට. ඇයි යන්නේ? ඒක විශේෂ අත්දැකීමක් නිසා. අද කෝච්චිය ගත්තම පළවෙනි පන්ති කිසිම ටිකට් එකක් ගන්න බෑ සදහිකට කලින්වත්. ඒ තරම් විදේශිකයෝ කෝච්චිය වල පිරලී ඉන්නවා. විශේෂ අත්දැකීමක් ලබා ගැනීම නිසා අද ලෝකේ සංචාරකයෝ එන්නේ අදිනගරේ පාවෙච්ච හුස්ම ගන්න බැරි වෙච්ච පරිසරයේ ගහකොළ දකින්න සතුන් දකින්න කැමති සංචාරකයෝ එන්නේ. අද ආධ්‍යාත්මික සංචාරකයෝ එන්නේ මහා සාගරයේ දකින්න, නිදහසේ සත්තු දකින්න, පියාඹන කුරුල්ලෝ දකින්න, මේ කුරුල්ලන්ගේ නාදය අහන්න කැමති සංචාරකයෝ එන්නේ. අපි හදනවා බීජින් වගේ නගරයක් වෙන්න, අපි හදනවා සිංගප්පූරු වෙන්න, අපි හදනවා අර බටහිර ලෝකේ රටක් වගේ වෙන්න. අඩු ගානේ බටහිර ලෝකේ ඇත්තරටක් වෙන්න හිතුණා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ සංවර්ධන මායාවෙන් ගැලවෙන්න කියලා කියන්නේ අපි නෙවෙයි මුළු ලෝකෙම විද්වතුන් දැනුගත් මිනිස්සු සියල්ලම එකතු වෙලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හදලා තිනවා. පුළුවන් තරම් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන එක අඩු කරලා පරිසර හිතකාමී සංවර්ධන උපාය මාර්ගයකට පාර කපා ගන්න කියලා. ඒ පාර කපා ගන්න අපට තියෙන මාර්ගය
මොකද්ද?
තවත් අධිවේගී මාර්ග
හදන්න.
අපි මහා මගියෝ පාර යන එක පමණක් නෙමෙයි ප්‍රශ්නේ, වාහන යන එක විතරයි.
රාහන්දරණේ අවසරයි. ඔබ වහන්සේගේ කතාව තුළ මම චමින්ද මන්ත්‍රීතුමා තුළ මට හරි චිත්ත දෛයක් ආවා. ඔබවහන්සේට මේක මේ වෙලාව යෝජනා කරන්න පරිසරයේ පිළිබඳව ඔබවහන්සේ ඉතාමත්ම ආදරයෙන් කතා කරන අපේ හාමුදුරුවනි. මම මේ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්.
මේක පොයින්ට් ඔෆ් ඕඩර් නම් නෙමෙයි.
උන්වහන්සේගේ විල්ලීමක් ඉල්ලන්නේ, ඔබවහන්සේගේ අවසර ඉල්ලනවා.
ඔව්.
උමාවේ ව්‍යාපෘතිය පෞගේ ආණ්ඩුවෙන් පටන් ගත්තේ. තාම මා විවසනක ඉන්නවා අපේ හාමුදුරුවනි. අදාළ අමාත්‍යාංශයේ ඇමතුරුන්ට මේ බව ඔබවහන්සේගේ ඔය කතිකත්වයෙන් ඔබවහන්සේගේ නිර්භීතකමෙන් යෝජනා කරන අපේ හැමදෙනා අපි යෝජනා කරාට ඒකලම් පිළිගන්නේ නැහැ, අහන්නේ නැහැ. අදටත් මා විශාල කම්පැනියක ඉන්නවා. ඉතින් මම හිතනවා ඔබවහන්සේ ඒ එදා ඒ හිටපු ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කරපු ඒ යෝජනාව අපිත් කරනවා අපේ
හැමදෙනා.
මට හිතුණා ඔබවහන්සේ මේ කතාව තුළ හැංගෙනවා, ඔබට ආන්සර් යමක් කරන්න පුළුවන් ඒ අමාත්‍යාංශය අදාළ
ඇමතුරුට. පැහැදිලි පැහැදිලි.
මම නෙවෙයි ඇමතුරුතුමාට තමයි කියනවා. නමුත් මට අත් වශයෙන්ම සමාජ මතයක් ඇති කරන්න පුළුවන්. උමාවේ ව්‍යාපෘතියට ආරම්භක අතිවාරම දැමීමේ ඒ කියන්නේ වෙන සම්බන්ධකමක්. ඉරානය සමග සම්බන්ධකම් ඇති කිරීමේදී මමත් ඒ වෙලාවේ වෙන විදිහක යුද්ධ වෙලා වෙන විදිහකින් දායක වුණා. හැබැයි උමාවේ ව්‍යාපෘතිය එනකොට එදත් මම විරුද්ධ වුණා. මම කිව්වා ඒ ආණ්ඩුවට මේ උමාවේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් වෙන්නේ නැහැ. කඳු විදලා වතුර ගෙනියන මේ ව්‍යාපෘතිය විශාල පරිසර වෙනසකින් කෙලවර වෙනවා කියලා කිව්වා. අදත් අපට ඒක කියන්න වෙලා තියෙනවා. අපි කවුරුත් ඒ කියන්නේ උමාවේ විතරක් නෙවෙයි, දැන් අද දාපු අනිත් මහා යෝධ යෝජනා ක්‍රම මොකද්ද? අනිත් එක මේ ළඟදිම යන අනිත් යෝජනා ක්‍රම මට මතකෙට එන්නේ. මේ ඔය මාතලේ පැත්තෙන් වතුර ගෙනියන යාපනයට වතුර ගෙනියන්න කියලා හදපු ව්‍යාපෘතිය, ඒකත් අවසානයේ පරිසර වාර්තා තත්ත්ව වාර්තාරම් බැලුවට පස්සේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තමයි මේක ඉවර වෙන්නේ. ඒ නිසා සංවර්ධන උපාය මාර්ගයේ පිළිබඳව අලුත් ඇහැකින් බලලා නව වැඩපිළිවෙලක් හදන්න කියලා මම ඉල්ල හිටනවා. ඒ කාලේ අපි බයිසිකල් වලින් මිනිස්සු යන්නේ කොහොම හිනා වුණා. අද ජර්මන් නගරයේ වහනවා ඉරිදට. මේ කවුරුත් දැනගත් මිනිස්සු දන්නව ඇයි වහන්නේ? නගරේ කාබන් එමිෂන් එක අඩු කරන්නේ. ඉතාලියේ මිලානෝ නගරේ සම්පූර්ණයෙන් වහනවා, වාහන තහනම් කරනවා. ඉතින් එහෙම රටක අපි කල්පනා කරනවා පුළුවන් තරම් මේ නගරය කාර්මීකරණය කරන්න. ජපානේ කැමති වෙයි තවත් හයිවේ හදලා දෙන්න. මොකද ජපානේ ටොයෝටා කම්පැනියට හයිවේ ඕන කරනවා. ඒගොල්ලෝ අපට රූපවාහිනී හදලා දුන්නා, රූපවාහිනී විකුණ ගන්න. ඉතින් අපි ඒකම සාධකයේ හැටියට ගන්න එකනේ වැදගත්. ජපානේ දෙන ආධාරයනේ වැදගත්. ජපානෙන් සල්ලි ආවයි කියලා එකසරේ ඩොලර් බිලියන 2ක් ආවම අපිට කියන්න පුළුවන් ආ ඒක පුජ්‍ය ආදායම නගිනවා, සල්ලි ඇතුළට ආව, කෑෂ් ෆ්ලෝ එක හොඳයි කියලා කියන්න පුළුවන්. ඇත්ත කතාව ඒක නෙවෙයි. අපි තව තවත් මුළු රටම නායකන්දකට යටවන. ඒ විතරක් නේ මේ යන නුවර මහනුවර නගරේ ක්‍රිය ලැබෙනතුමා ඉන්නහත මං අනතුරු අඟවනවා. අද කත්මණ්ඩු නගරයට සිද්ධ වෙච්ච සිදුවීම අවුරුදු ගානක ඉඳන් මිනිස්සු කිව්වා, කිසි කෙනෙක් ඇහුවේ නැහැ. අද කත්මණ්ඩු නගරයක් නැහැ. අදත් ලක්ෂ ගණන් මිනිස්සු සීතලේ ගැහි ගැහි ජීවත් වෙනවා. නගරේ සම්පූර්ණ බිම්බත් වෙලා තියෙනවා. මොකද්ද හේතුව? විචාරයක් නැතුව හදපු පාරවල්, විචාරයක් නැතුව හදපු ගොඩනැගිලි. එදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ හන්තාන අඩවිය ඒ තරම් ගෙවල් තිබුණේ නැහැ. අද අපි මේ අධිවේගී මාර්ගයේ පැය දෙකකින් යන්න පුළුවන් වුණොත් මුළු කඳුකරේම කොළඹින්න පොහොසත් මිනිහට හිතෙනවා අපිත්තර කන්ද ගයක් හදමු, අපට සල්ලි ටිකක් සාක්කුවේ තියෙනවා, රට ගිහිල්ලා හෝ වෙනත් ක්‍රමයකින් හරි හොරකමින් හරි හොඳින් හරි නරකින් හරි සල්ලි තියෙනවනම් අපිත් නුවර ගයක් හදමු, අපිත් නුවර ගයක්
දැන් අවසන් කරමු.
අවසානයේදී වෙන්නේ මොකද්ද? මහනුවර නගරය කත්මණ්ඩු නගරයක් වෙලයි කලවර වෙන්නේ. ඒ නිසා මහනුවර නගරය කඳුයා මැද කඳුකරය ජල සංවේදී ප්‍රදේශයක් හැටියට මුළු රටේම අභය භූමියක් හැටියට ආරක්ෂා කරගැනීමේ සංවර්ධන උපාය මාර්ගයකට අපි යා යුතුයි. ඒ නිසාම කිරියල් ඇමතුමාගෙන් ඉල්ල හිටනවා කරුණාවෙන් ඔය අධිවේගී මාර්ගය අපි කරන්නම අවශ්‍ය නිසා සැලසුම් හදමු නිසා කරුණා කළ බුදුමාට පින් සිද්ධ වෙයි. ඔක කුරුණෑගලින් නවත්තලා මහනුවර ලයින් හතර හදන්න කියලා. බොහොම ස්තුතියි.
මීළඟට ගරු ඩල සලහප්පෙරුම මන්ත්‍රීතුමා.
මුලසුනේ ගරු සභාපතිතුමනි, විනාඩි
12යි
12ක තරම් කෙටි කාලයකදී සංක්ෂිප්තව කාරණා හතරක් පිළිබඳව සභාවේ අවධානය යොමු කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉන් පළවෙනි කාරණාව අධිවේගී මාර්ග ඉතිහාසය වර්තමානය වියදම්වලට සාපේක්ෂව. දෙවෙනි කාරණාව අධිවේගී මාර්ග සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවේ ගරු ඇමතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ තිබෙන සැලස්ම වැඩපිළිවෙල. තුන්වෙනි කාරණාව අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මේ ආණ්ඩුව මේ මොහොතේ දක්වනු ලබන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක්. හතරවෙනි කාරණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මතුලා තියෙන බරපතල සමාජීය ප්‍රශ්න කීපයක් පිළිබඳ. මෙන්න මේ කාරණා හතරයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මගේ මාතෘකාවට ප්‍රවේශ වෙන ඉස්සර වෙලා මම අපේ ගෞරවනීය රත්නහාමුදුරුවොත් එක්ක එකඟ වෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක වඩාත්ම වැදගත් වෙන්නේ මම හිටපු ප්‍රවාහන ඇමතිවරයෙක් විදියට, තවත් හිටපු ප්‍රවාහන ඇමතිවරයෙක් මගේ දකුණු පැත්තෙන් ඉන්නවා. හාමුදුරනේ, ඔබ වහන්සේ නිවරදි දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම හරහා අපේ වගේ රටකට පරිසරයට සහ අපේ ආර්ථික වශයෙන් පහළ ස්තරයේ ඉන්න බහුතර ජන කණ්ඩායමක් ඉන්න රටකට වඩාත් ඵලදායි වෙයි කියලා කියන සිතුවිල්ල සමග මමත් මගේ එකඟත්වය ප්‍රකාශ කරන්න එපැති. ගරු සභාපතිතුමනි, මේ විවාදය පුරාවටම මතුවෙච්ච කාරණාවක් තමයි අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගෙනියන ප්‍රතිපත්ති වලට ආණ්ඩුව ඇතුලේ තියෙන විරෝධයන්, පරස්පරතාවයන්, එකඟ නොවන තැන් කැබිනට් මණ්ඩලයේම ඇමතිවරයා සහ ඇමතිවරයා අතර, ආණ්ඩුවේ පක්ෂ අතර කිසිදු එකඟත්වයක් නැහැ. බොහෝ කාරණාවලට වගේ මේක මහා මාර්ග සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, මේ ආණ්ඩුවේ තියෙන ප්‍රධාන දුර්වලකම විදියට එළියේ ඉන්න අපිට පේන දේ, කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් නිශ්චිත එකඟත්වයක් අඩු ගානේ යමක් ක්‍රියාත්මක කරන්නට පෙර විවිධ මතවාද තියෙන්න පුළුවන්. ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව පවා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් බැඳිච්ච ගරු අමාත්‍යවරුන් පවා එකඟත්වයක් නැහැ. පරස්පර මතවාදයන් තියෙන්නේ. ඒ විරෝධයන්, පරස්පරතාවයන් එකඟ නොවනකම් මේ ආණ්ඩු පාලනයේ මුල සිට අග දක්වාම අපට දැක ගන්න පුළුවන් වෙනවා. අද දවසේ තවදුරටත් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරභාවය ගිලිහිච්ච දවසක් විදියට, ගිලිහිච්ච දවසක් විදියට මේ විවාදය අපේ දේශපාලන ශබ්දකෝෂයට ඉතිහාසයට එකතු වේ. ගරු මුලසනේ සභාපතිතුමනි, පළමුවෙන් මම මගේ නිශ්චිත කාරණා හතර පිළිබඳව මම ඔබතුමාට පළමුවෙන්ම කිව්වා, අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඉතිහාසය සහ වර්තමානය. පහුගිය මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරණේ, මහා මැතිවරණ පෙර, ජනාධිපතිවරණ පෙර මේ අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග කියන මාතෘකාව ගරු සභාපතිතුමනි අපේ දේශපාලන වේදිකාවේ රූපහානී විවාදේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් වුණා. එදා අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා තුනක් තිබුණා. මොකද චෝදනා තුන? පළවෙනි චෝදනාව මේ අධිවේගී මාර්ග දෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව, අන්සොලිසිටඩ් කියලා කිව්වා. දෙවෙනි චෝදනාව මේ අධිවේගී මාර්ග දෙන්නේ චීනෙට. තුන්වෙනි චෝදනාව මුදල් ගන්න එක්සිම් බැංක් එකේ. හතරවෙනි චෝදනාව කිලෝමීටරයකට ඉතාම නොවටිනා ගණන්, නොවටිනා ගණන් කිලෝමීටරයකට ආය කරනවා කියලා අවසාන වශයෙන් වර්තමාන අගමැතිතුමාගේ ඉඳලා, ජනාධිපතිතුමාගේ ඉඳලා බොහෝ දේශපාලකයෝ කිව්වා මේ රාජපක්ෂ ආණ්ඩුවේ මේ වියදම් කරන මුදල් වලින් 20%ක් යන්නේ නැහැ, 20%ක් යන්නේ නැහැ අධිවේගී මාර්ගයක් අලුතෙන් හදන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අධිවේගී මාර්ග කීපයක ඉදිකිරීම කටයුතු වෙනුවෙන් ආයෝජකයෝ තෝරගෙන තියෙනවා. කොහෙන්ද තෝරගෙන තියෙන්නේ? ගරු ඇමතුමත් නියෝජනය කරන මධ්‍යම අධිවේගී මාර්ගය පළවෙනි කොටස අපේ ඉන්දික මන්ත්‍රීතුමාලා නියෝජනය කර කඩවත ඉඳලා මීර්ගම දක්වා කාට දුන්නේ? දුන්නේ චීන කොම්පැනියකට. දුන්නේ කොහොමද? ටෙන්ඩර් කැඳවලද? නෑ, අන්සොලිසිටඩ්. අන්සොලිසිටඩ් විතරක් නෙමෙයි, අන්සොලිසිටඩ් සිංගල් සෝස්. නැවත තුන්වෙනි කාරණේ, මේක කිලෝමීටර් ගියපු වියදම කීයද? කිලෝමීටර් ගියපු වියදම කීයද? ඒකට විරුද්ධ වුණේ තමනාසලා. ඒක වැරදි කියලානේ කිව්වේ. ඒෙන් 20%කින් කරන්න පුළුවන් කියලානේ කිව්වේ. මගේ කතාවෙන් පස්සේ මට විනාඩි 12 යමතුමා තියෙනවා.
සභානායකතුමා,
අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස අපේ ආණ්ඩුව එන්න කලින් ගරු සභාපතිතුමනි චීන සමාගමකට දෙන්න පසුගිය ආණ්ඩුව ලිපිලේකට ගනුදෙනු කළා තිබ්බා.
ඔව්.
පස්සේ අපේ ආණ්ඩුව ආවයින් පස්සේ අපි බැලුවා ඒ ලිපිලේකන වලින් මිදිලා වෙනසක් කරන්න, නමුත් අපිට චීන ආණ්ඩුවේකට ඉඩ දුන්නේ නැහැ. කොටිම ඒකයි වුණේ. අපේ ආණ්ඩුව එන්න කලින් ඔබතුමාලා කියන්නේ මේක හොඳ දෙයක්, මම නරකයි කියන්නේ නැහැ. ලිපිලේකන වගේ කටයුතු කරලා පොරොන්දු කරලා පොරොන්දුව කරලා තිබ්බා ඒ අයට මේක දෙනවයි කියලා ඒ සභාගමට.
නෑ ගරු
එකයි උනේ
ගරු
නෑ ඒක තමයි ඇත්ත
ගරු සභාපතිතුමනි ඔබ ගරු ඇමතිතුමාම මට පාර්ලිමේන්තුවේදී මීට පෙර ප්‍රශ්නෙට උත්තර දීලා තියෙන මේ සම්බන්ධයෙන් එදා ඔබතුමා කියෝ කතාවක් නෙමෙයි දැන් ගරු සභාපතිතුමනි කොස්සින සිට මීර්ගම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස මාර්ග කොටස කිලෝමීටරයකට දැන් ඇස්තමේන්තුව බිලියන 4.5යි කිලෝමීටරයකට බිලියන 4.5යි මීර්ගම සිට කුරුණෑගල කොටස කුරුණෑගල ආසන්න පැකේජය සඳහා කිලෝමීටර වියදම බිලියනට බිලියන 4.3යි බිලියන පොතුවැර සිට ගලගෙදර කිලෝමීටර සඳහා බිලියන 4යි දැන් මැතිවරණ වේදිකාවේ කොළඹ පිටත වටරවුම් මාර්ගය ලේන් 6 ලේන් 6 බිලියන 4.6 කිලෝමීටර බිලියන 4.6ක් වුණාම තමයි එදා රත්තරන් වලින්ද කියලා ප්‍රශ්න කරේ දැන් එදා එදා ලේන් 6 මැදම පිටත වටරවුම් පාරේ ලේන් 6
ප්‍රධානතුමා
ඇදලා කිව්වක් සැලැස්මේ තිබ්බේ ලේන් 4යි 6ක් තිබ්බේ නැහැ කවදාකත් මේක පාර්ලිමේන්තුව අපි කීප වතාවක් උත්තර දීලා
ඇස්තමේන්තුව
ඒව ඔන්ලි 4 ලේන්ස්
and ඇස්තමේන්තුව කර සභාපතිතුමනි එදා අභියෝගයට ලක් කරේ ඇස්තමේන්තුව මම තමනාසෙත් එක වාදිර පැළලෙන්න කැමති නැහැ මට තියෙන වෙලාව සීමිත නිසා නමුත් දැන් මේ ඉතිහාසයත් එක්ක සංසන්දනය කරන්නට ඕන දැන් 120ක නෙමෙයි ගරු ඇමතුමා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති දක්ෂින අධිවේගී මාර්ගයේ බිලියත්ත දක්වා කොටසේ එදා ඇස්තමේන්තුර වඩා බිලියන 30ක් බිලියන 30කට ආසන්න මුදලක් අද වැඩි වෙලා තියෙනවා අද වැඩි වෙලා තියෙනවා මේක තමයි යථාර්ථය
වනාගතුමා
ඔබතුමා අන්තිම මොහොතේ ඇවිල්ලා මේක අගමැතිවාද පැහැදිලි කරුවා මොකටද මේ කතා කරන්නේ
මම මම
මේ විවාදයට ආවද ගිය ආවේ පැයකට කලින්
මම
අගමැතිවා විනාඩි 30ක උත්තරයක් දුන්නා ඔකට
මම
මොකටද
ඔබතුමා කතා කරන්න ඕනේ මගේ
විවාදයට එන්නේ නැහැ දේඩෝගමත රිබේට් අන්තිම මොහොතේ ඇවිල්ලා
නෑ 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 මම විවාදය පටන් ගන්න
කතා කතා කරනවා
ගරු සභාපතිතුමනි මම විවාදය පටන් ගන්න මම මගේ ශීලාචාරකම නැති කර ගන්න උත්සාහ ගන්නේ නෑ මේ අගමැතිව උත්තර ඉත අගමැතිතුමාගේ ගරු සභාපතිතුමනි මට කරුණා කළා මට විනාඩි 12ක් දීලා එකට බාධා කරන එක ශීලාචාර නැහැ
ඔබතුමාගේ
ඔබතුමා ඉඩ දෙන්න ඕනේ
ඔබතුමා කාලය දෙනවා
මගේ කාලේ ඉතින් එතුමාට පැහැදිලි කරන්න පුළුවන් නේ
වනාගතුමා
නෑ නෑ විවාදෙට සම්බන්ධ
වෙනවා උදේ 10 මාර ඉඳන්
නෑ නෑ
උදේ
11 මාරට
උදේ 10
මාරට මැතිතුමා මේ විවාදේ පටන් ගන්නකොට මම මේ සභාවේ හිටියා
පුනුමුණ කතා
කරා මේ විවාදේ පටන් ගන්නකොට මේ සභාවේ හිටියා ගරු සභාපතිතුමනි මේ විවාදේ පටන් ගන්න මම මේ සභාවේ හිටියා නෑ අපි වෙන කමිටි රූම්ස් දෙකක් තිබ하다 කමිටි රූම්ස් දෙක පාර්ලිමේන්තුවේ එහෙමනම් ගරු සභාපතිතුමනි කමිටු දැසීම් පාර්ලිමේන්තුව දවසේ නොදා ඉන්නට ඕන මේ පාර්ලිමේන්තුවේ මේ දක්වා මම උදේ 10යි කාලට ආවම බැහැර වෙලා නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ හිටියේ හැබැයි කමිටු රූම් කොච්චර තියනවද දැසීම් කොච්චර තියනවද මේ අන්තික මේක කරන්නේ ගරු ඇමතුමා මේ පුද්ගලික ද්වේෂයෙන් නෙමෙයි වෛරයෙන් නෙමෙයි ඔබතුමාගේ චරිත ඝාතනය කරන්න නෙමෙයි ඔබතුමාගේ පවුලේ සමාජ වෙන කියන නෙමෙයි මේ දෙ පටලව ගන්න එපා මම ශීලාචාරව වැදගත් විදියට කරුණු ඉදිරිපත් කිරීමක් කරන්නේ ඒක වැරදි නම් ඔබතුමාගේ පසුවිලා ගන්න නිවැරදි කරන්න ගරු මුලසනේ සභාපතිතුමනි ඊට අමතරව මම දෙවෙනි කාරණේ විතර දැන් මගේ විනාඩි දැනටම 6ක් විතර ගිහිල්ලා තියෙනවා දැන් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මම දෙවෙනි මාතෘකාව කිව්වා මොකද්ද දැන් අධිවේගී මාර්ගවල අසිරිය ගැන අපි කතා කරා වර්තමාන ආණ්ඩුවේ මොකද්ද අධිවේගී මාර්ග සම්බන්ධයෙන් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රගතිය මේ මොහොතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග තුනක් තියෙනවා කොට්ටාව සිට ගොඩගම දක්වා කොට්ටාව සිට කඩවත දක්වා පිට පෑලියගොඩ සිට කඩුනායක දක්වා කියන අධිවේගී මාර්ග දැන් ගරු අගමැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස 2017 3/13 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා MNPEA ඇලිරක් 2017 ඇලිරක් 0.42 ඒ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නේ රාජ්‍ය පෞද්ගලික සහයෝගිතා ආකෘතිය යටතේ මේ දැනට ක්‍රියාත්මක අධිවේගී මාර්ග සියල්ල හා ඉදිවෙමින් පවතින කෙරවල පිටිය දක්වා වන පිටත වටරවුම් මාර්ග කොටසද ඇතුළුව බදු දීමට යෝජනා කරමින් ඒ සඳහා CNCANC Cabinet Appointed Negotiation Committee හා CAPC Cabinet Appointed Project Committee එකක් පත් කර එමගින් විදේශීය සමාගම් වලින් EOI RFQ ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලලා. ඒ අනුව CNC හා CAPC කමිටු රාජ්‍ය මුදල් අමාත්‍යංශ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ PFD ඇලිරක් INFR ඇලිරක් HEHW ඇලිරක් 10 සහ 2018 04/24 දින ලිපියෙන් පත් කරනවා. දැනට මේ කැබිනට් අපොයින්ටඩ් ප්‍රොජෙක්ට් කමිටි එක පත් කළ ඉවරයි. මේ දැන් ක්‍රියාත්මක අධිවේගී මාර්ග 3 සහ යෝජිත දැනට ඉදිකරමින් පවතින පිටත වටරවුම් මාර්ගයේ කොටසද ඇතුළුව බදු දීම සඳහා මේ හැබැයි ගරු ඇමතුමනි, ඔබතුමාගේ අමාත්‍යංශයෙන් නෙමෙයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්නේ. ඔබතුමාගේ අමාත්‍යංශයෙන් නෙමෙයි. මේක මේ අනුව දැනට චීනයේ ෂෙන්ඩොන් කියන සමාගම අවුරුදු 40කට මේ අධිවේගී මාර්ග 3ත් ඉදිවීමෙන් පවතින අධිවේගී මාර්ගයක් අවුරුදු 40කට රුපියල් බිලියන 90කට ලබා දීමට යෝජනා වෙලා තියෙනවා. අවුරුදු 40ක කාලයකට බිලියන 90කට මෙවැනි මාර්ග සංගමන අධිකාරිය සාධාරණීකරණය කරමින් ඉදිරිපත් කරන වාර්තාවක්. මොකද මේ වාර්තාවේ තියෙන්නේ ගරු ඇමතුමා, දැන් මේ දැනට ක්‍රියාත්මක අධිවේගී මාර්ග 3 ගරු ක්‍රියල් ඇමතුමනි, මට කියන මාසික ආදායම කීයද කියලා?
ඒක දන්නේ
ගරු මුලසනේ සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි,
ඔබතුමාගේ නියමිත කාලයේ අවසානයේ අර වැඩිපුර දෙන විනාඩි 2 දෙයි යන්නේ.
මාසකට මිලියන 600ක් 700ක් අතර මාසකට ආදායමක් ලැබෙන මේ මාර්ග ටික, මිලියන 600ක් 700ක් අතර ආදායමක් ලැබෙන මේ මාර්ග 3. මාර්ග 3 විතරක් ඉදිකරන එක අරින්න. එතකොට අවුරුද්දක ආදායම මිලියන 600ක් කියලා කිව්වොත් මිලියන 7200ක් බිලියන 7.2ක් අවුරුද්දක ආදායම. ඒක 40න් වැඩි කරොත් බිලියන 280 ගාණක්, මිලියන 600 කියලා උපකල්පනය කරොත්. හැබැයි ඒ වගේම දැන් ආණ්ඩුව කියන මේ මාර්ග ජාලය ඉදිකිරීමෙන් පස්සේ අමුණුගම ඇමතුමා කිව්වා මේක ඉදිකිරීමෙන් පස්සේ මාත්‍ර ඉදලා පැය 3කින් මහනුවරට යන්න පුළුවන් ඇත්ත. ඊට පස්සේ මේ මාර්ගය භාවිතා කරන පිරිස කොයිතරම් වැඩි වෙනවද, ආදායම කොයිතරම් වැඩි වෙනවද? හැබැයි මහා මාර්ග සංවර්ධන අධිකාරිය මේ මොහොතේ යෝජනා කරලා තියෙන්නේ මේ පුද්ගලික විදේශකරණය කිරීම සඳහා වන යෝජනාව. අපිට ගරු සභාපතිතුමනි, ආයෝජනයට අපිට අරුචියක් නැහැ. අපිට මේ ඉන්දිය අජීර්ණයක් නැහැ. එහෙමද චීන පාචනයක් නැහැ. එහෙම එකක් නෙමෙයි මේ. ආයෝජනයට අපි අකමැති නෙමෙයි. අපි මතු කරන්නේ වෙන කාරණාවක්. ඒ නිසා දැන් මේ වාර්තාව මත පදනම් වෙලා තමයි මේ පුද්ගලිකකරණය කිරීමේ විදේශකරණය කිරීමේ යෝජනාව එන්නේ. මේක අසාධාරණයි. මේ අවුරුදු 40ේදී මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග ජාලයම නිර්මාණය කරන් පස්සේ විශාල ආදායමක් මේ හරහා ගොඩනගා ගන්න ආණ්ඩුවට ලබා ගන්න පුළුවන් කම තියෙද්දී තමයි මේ යෝජනාව එන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ සියලු රාජ්‍ය සම්පත් විදේශකරණ වෙන මොහොතක නොවටිනා නොවැදගත් මිල ගණන් යටතේ මේ විදේශකරණය කරන්න යන්න එපා. මේ රටේ ජාතික ආර්ථිකයට විශාල සේවාවක් වෙන, පහසු වෙන, ජීවිතයට වඩාත් සමීප වෙන මේ මහා මාර්ග පද්ධතිය මේ ආකාරයෙන් විනාශ වෙන දෙනවා. ගරු මුලසුරේ සභාපතිත් අවසාන කාරණේ ගරු ඇමතුමාගේ විශේෂ අවධානයට මම යොමු කරන්න කැමති. ගරු ඇමතුමනි, මාතර හම්බන්තොට මෙලියත් අධිවේගී මාර්ග කොටසේ ගරු කිරියල් ඇමතුමනි දිගුවේ ඒ සමාගම අද මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙළ නිසා අත්තුඩාම නාදුවල ඒ වටකෙතර ප්‍රදේශවල මාතර දිස්ත්‍රික්ක ජනතා නියෝජිත මෙතන කංචන විදේශකර මණ්ඩලතුමා ඉන්නෝ, මේ පැත්තෙත් ඉන්නෝ, විශාල ප්‍රශ්න ටිකක් මතුවෙලා තියෙනවා. ගරු ඇමතුමා මේ ගැන පෞද්ගලිකව හොයලා බලන්න. අර වයිබ්‍රේටර් එක එළි වෙනකන් ගරු ඇමතුමනේ මේක වැඩ කරනවා. ඒ ගම් හතර පහේ ග්‍රාමසික සම් හතරක පහක දරුවන්ට එළිවෙනකම් පාඩම් කරන්න විදියක් නැහැ. බරපතල සමාජීය ප්‍රශ්නයක් තියෙනවා එතන. එක සිමෙන්ති තට්ටුවක් තියෙනවා වායු ගෝලේ. ඒකට ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ. අර සිමෙන්ති වායඩක් වල තියෙන ඒ කොන්ක්‍රීට් දින 28 මුලදී ඉවත් කරපුවා. දැන් සතියෙන් ඉවත් කරනවා. ඒකට වෙනම කෙමිකල් එකක් යොදනවලු. දින 28ට සමානයිලු. එතකොට සතිය. මට ඒක තාක්ෂණයේ තේරෙන්නේ නැහැ. නමුත් අනතුරක් තියෙනවා එතකට. ආර්ඩී එක ඉංජිනේරු මහත්තයෝ මේ අනතුර පෙන්නු කරලා තියෙනවා. හැබැයි මේ සමාගම පොලිසිය එකතු කරගෙන දැන් මේ මොහොතේ දින 14 අත්අඩංගුවට පත් කරපු ඉන්න තරුණ දෙන්නෙක් ෂෙහාන් වීරසිංහ දමිත් පතිරණ අත්අඩංගුවේ තියෙනවා. සමාගමත් එක්ක යම් EPF දෙන්නේ නේ, ETF දෙන්නේ නේ. මේ ගැන සාකච්ඡා කරන්න ගිහලා ඇතිවෙච්ච කාරණා මත පදනම් වෙලා. තියෙකොට පොලිසියත් එක විනාඩි දෙකක් දෙන්න කරු සභාපතිතුමනි. මම ස්තුතිවන්ත වෙනවා ගෞරවපතිතුමාට. ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරන්න. පාරිසරික ඒ ප්‍රාදේශ සභාවේ තියෙකොට මාලිම්බඩ ප්‍රාදේශ සභාව දෙකේ කුඩා පාරවල් සියල්ලම ඒ පාරවල් අර ගිවිසුම් වලට ඇතුළත් වෙලා තිබෙනවා කියලා අපි මුලදී විශ්වාස කරේ. නැවත ප්‍රතිනිර්මාණය කරනවායි කියලා. දැන් ඒ සමාගම කියන්නේ එහෙම එකක් අපිට නැහැ කියලා. ඒස විශාල පාරිසරික ගැටලුවක් තියෙන ගරු අමතුමනේ. මම විශේෂයෙන් ඉල්ලනවා ඒ පිළිබඳ ඔබතුමාගේ පුද්දලික අවධානය යොමු කරන්න. ඒ වගේම තව අධිවේගී මාර්ගවලට නොඋනත් මාතර ජනතාවට බලපාන කාරණා දෙකක්. මේ දෙවුනවර ගරු මන්ත්‍රීතුමා දෙවුනවර තුනේ කණුවල ඉඳලා පාර ෆෝලේන් කරන්න. අවුරුදු තුනකට ඉස්සෙල්ලා වන්දිගේවල තියෙන ගරු අමතුමනේ. වැල්ලමඩම දක්වා. ඒක තාම මොකක්ද හේතුවක් නිසා වන්දිගේලත් අවසානයි. අපි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මාතර නගර තියෙන තදබදේ බරපතල ප්‍රශ්නේ. මාතර හක්මඩ පාර අවුරුදු තුනකට ඉස්සර වෙලා එක. මේ ආණ්ඩුව එන්නත් පෙර මාග ආයතනයට කොන්ත්‍රාත්තු ලබා දීලා තියෙන්නේ. ඒ ආයතනය වරදක් නෙමෙයි. නමුත් වන්දි ගෙවීම නොමැති කමින් මුළු මාතර නගරේ විශාල තදබදයක් නිර්මාණය වෙනවා. හක්මන පාර 1 කිලෝමීටර 2 සැලැස්ම තිබුණේ ලේන් 4ට මාතර බෝධිය ළඟ ඉඳලා තුඩාව දක්වා ඒ මාර්ගය පිළිසකර කරන්න. පෞගේ ගංවතුර වෙලාවේ මුළු තුඩාවේ ගම්මානයම හිටටේ ගම්මානයම දින 7ක් යට වෙලා තිබුණා. මේ කාණු පද්ධතිය නොමැති කමින් මේ මාර්ගය නිවර්දිව නිර්මාණය නොකරපු ඒකෙන් තනින් කඩල කොට ගැහිලා තිබෙන නිසා. ඒ නිසා මම මහාමාර්ග කරු අමාත්‍යවරයා විදියට ඔබතුමාගේ අවධානය මේ ප්‍රධාන මාතෘකාවට අදාළ නොවුණත් මේ ලැබිච්ච වෙලාවේ ඒ ප්‍රාදේශීය වශයෙන් බලපාන ඒ කාරණා දෙකටත් යොමු කරමින් මේ අවස්ථාව වැඩිපුර විනාඩි කීපයක් ලබා දීම පිළිබඳව ඔබතුමාට විශේෂ ස්තුතියක් වෙමින් මම නියනන ගරු සභාපතිනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. පිළල් ගරු අජිත් පී පෙරේරා ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, ඉතා වැදගත් විවාදයක සහභාගී වෙමින් කරුණ ඉදිරිපත් කරන්න ලැබීම සතුටක්. මේ විවාදයේ මුල සිටම ඉලක්කයේ තිබුණේ මහා මාර්ග විෂයභාර ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ කීර්තිය විනාශ කිරීම තමයි මේ විවාදයේ මුල ඉඳලම තිබුණේ. උපකල්පන විදාකාර ආරංචි විදාකාර බොරු සංඛ්‍යාලේඛන ගණන් හිලව ඉදිරිපත් කරමින් මේ මොකක්දෝ ලොකු වංචාවක් වෙලා තියෙනවා දෝ යයි කියන එක තමයි මේ හැම කතිකයම විපක්ෂයේ ඉදිරිපත් කරන උත්සාහ කරා. දැන් මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ තුංගන අධිය රහා සම්බන්ධව සිදුවුණු සියලුම දේ ගරු අග්‍රාමාත්‍යතුමාත් ලක්ෂණ කිරියල් ඇමතිතුමාත් ඉතා පැහැදිලිව විස්තර කරා. ඒ ක්‍රියාකටිපාටිය තුල කිසිම ආකාරයක දූෂණයක් සිදු වුණා කියලා අල්ප මාත්‍රයකවත් සාක්ෂියක් නැහැ. ජපානයෙන් ආධාර ලබා ගත්තා. ජපානයෙන් මුදල් ලබා ගත්තා. ඒ වෙනුවෙන් ජපාන් සමාගම් වලට ඉදිකිරීම අවස්ථාවන් ලැබලා දුන්නා. ඉන් පසු වුණු ක්‍රියාදාමය ඉතාම සරලව දවසින් දවස සිදුවෙන මේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරික කනතුරු වගේ නෙමෙයි. ඒක විවිධ නිම් බලවුල් තිබෙනවා. අවසානයේදී ඒ සත්‍ය තත්වය අද තිබේ. එනිසා දවසක් මේ කාරණය පිළිබඳ විවාද කරාට පස්සේ ඒ මුළු දවසම මේ විවාදය අහගෙන හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මං සතුටු වෙනවා. ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට එරෙහිව කිසිම ආකාරයක චෝදනාවක් කරුණු මත ඔප්පු කරලා පෙන්වන්න විපක්ෂයේ මන්ත්‍රීවරු අසමත් වුණා. එනිසා අපි ඔබතුමාට සුබපතනවා. ඔබතුමා ඉතා බැරෑරුම් අමාත්‍යංශයක වගකීම් දරන්නේ. ඉතා විශාල අභියෝග රාශියක් තිබෙනවා. විශේෂයෙන්ම රට ණය වෙලා අතිවිශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙන මොහොතක මේ දැවැන්ත සංවර්ධන කටයුතු මේ අධිවේගී මාර්ග ඉදිකිරීම් නතර නොකර අඛණ්ඩව ගෙන යන එකම ඉතාමත්ම වැදගත් වූ කරුණ. එකාතකින් මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ කටයුතු ගිවිසුම් අත්සන් කළ තිබුණ නිසා අපිට ඒක කරගෙන යන්න සිද්ධ වුණා. එහි බර අපට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය මෙරටේ ජනතාව අපේක්ෂා කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉක්මනින් අවසන් වීම මෙරටේ ජනතාව අපේක්ෂා කරයි. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වලදී මතුවුණු විවිධ ප්‍රශ්න, සැලසුම පිළිබඳ ප්‍රශ්න, කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ ප්‍රශ්න, මේවා දිහා මේවාට මුහුණ දීලා ඒ විෂය බහර ඇමතිවරය හැටියට ප්‍රායෝගිකව මෙතරම් දුරක් යන්නට හැකිවීමම අපට සතුටක්. දැන් ඔබතුමාට එරෙහිව මේ කිසිම චෝදනාවක් එන්නේ නැහැ. මේ අධිවේගී මාර්ග මෙහෙම නතර වුණානේ. අධිවේගී මාර්ග ඉදිකරන්න සල්ලි නැත, අධිවේගී මාර්ග ඉදිකිරීමට රටට ආදායමක් නැත, අධිවේගී මාර්ග ඉදිකිරීමට ණය ගන්න ක්‍රමයක් නැත. එනිසා අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වනම් අන්න මේ විපක්ෂයේ ඉන්න මේ කුහක විවේචන කරන මන්ත්‍රණු සන්තෝෂයි. කිරල් ඇමතුමනි, ඔබතුමා මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳ කැපවීමෙන් මහන්සියෙන් අභියෝගවලට මුහුණ දීලා කටයුතු කරලා ඒ ව්‍යාපෘතිය සාර්ථක කරන බව දැනෙන නිසා තමයි මේ විවේචනය. බොහෝ දෙනෙක් හිතුවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නට ආරම්භ කරන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ කියලා. නමුත් අපි ඒ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන ගියා. ඒ මේ රටේ ඉතා වැදගත් ජනතාවක්. ඒ වගේම ඇත්ත කතා කරොත් එහෙම අපිට මේ රජයේ බලයටපත් වෙන්න වැඩියෙන්ම හයිය දුන්නේ මධ්‍යම පළාතේ මිනිස්සු. ඒතර මධ්‍යම පළාතේ ජනතාවට යුතුකමක් ඉෂ්ට කරන්න, දිගින් දිගට අපිට සහය දීපු මහනුවර ජනතාවට යුතුකමක් ඉෂ්ට කරන්න, ඒ වගේම අපිට විශාල ප්‍රගතියක් පෙන්නලා ලොකු ශක්තියක් දීපු කුරුණෑගල ජනතාවට යුක්තියක් ඉෂ්ට කරන්න, කෑගල ජනතාවට යුක්තියක් ඉෂ්ට කරන්න. මේ මාර්ගය තව වැදගත් වෙනවා පොදුවේ රටේ සංවර්ධනයට. ඒ වගේම අපව ශක්තිමත් කරපු මේ යහපාලන රජය ගෙනාපු ඒ ජන කණ්ඩායම වල යුක්තියක් ඉෂ්ට කරන්න. එනිසා මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන එක අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඒ උක්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතුව, වඩාත් විනිවිද භාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, ගරු සභාපතිතුමනි, මේ විවාදය නිසා තවත් පිරිසක් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ රට අපි විවෘත කරලා තියෙනවා. මේ රට අපි විවේචනයට ඉඩ සලසලා තියෙනවා. සත්‍ය විවේචන වගේම අසත්‍ය විවේචන වලටත් ඉඩ තියෙනවා, නිදහස තියෙනවා. එනිසා කවුරු හරි හිතනවා නම් මේ ව්‍යාපෘති හරහා මොනව හරි හොරකමක් කරන්න. දැන් අද විපක්ෂය මේ අසත්‍ය විවේචන වලට අසත්‍ය විවේචන ඉදිරිපත් කරනකොට අපි මේ රජය, මේ අමාත්‍යංශය, අපේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ ඇමතිතුම ආරක්ෂා කරනවා වගේ කවුරු හරි නිලධාරියෙක් මොනම විදිහකට හරි වංචාවක් කරලා තියෙනවා නම්, කවුරු හරි දේශපාලනඥයෙක් මොනම විදිහකට හරි වංචාවක් කරලා තියෙනවා කියලා අපට සාක්ෂි ලැබුණොත් අපි රජය තුළ ඉඳගෙනත් ඒ විවේචනය ඉදිරියට අරන් යනවා කියන කාරණය අපි කියන්න ඕනේ. මීට කලින් අපි එක පෙන්නුම් කළා තියෙනවා. අපේ රජයේ ඇමතිවරු රජයේ ප්‍රතිපත්තිවල විරුද්ධ යනකොට, රජයේ ප්‍රතිපත්තිවල එරෙහි වැඩ කරනකොට ඒ රජයේ ඇමතිවරුන්ට විරුද්ධව හණක් නගන්න පුළුවන් අපි පෙන්නුම් කළා තියෙනවා.
එනිසා යම් විදිහකාරි දූෂණ කරේ ප්‍රවණතාවයක් තියෙන කවුරු හරි නිලධාරියෙක් ඉන්නවනම් කරුණාකර හිතේ තියාගන්න එවැනි සාක්ෂියක් ලැබෙන පළවෙනි මොහොතේ අපි ඔබට එරෙහිව අන් කාටත් කලින් ඉදිරියට එනවා. එනිසා අද දක්වා අපට එහෙම සාක්ෂියක් නැහැ. අද දක්වා අපිට විශ්වාසයක් තියෙනවා ගරු ඇමතුමා කරෙහි. අද දක්වා මේ වැදගත් වූ ව්‍යාපෘතිය ඉදිරියට යාම ගැන අපේ සන්තෝෂයක් තියෙනවා. එනිසා 2020 කලින් මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා බස්නාහිරින් අපිට නුවරට පහසුවෙන් ගමනාගමනේ වගේම වයඹ පළාතේ මධ්‍යම පළාතේ ව්‍යාපාර දියුණුවට සංවර්ධන කටයුතු වලට මහඟු රුකුලක් වන ආකාරයට මේ ව්‍යාපෘතිය සාර්ථකව කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, මගේ සහෝදර මන්ත්‍රීවරු, කනිෂ්ඨ මන්ත්‍රීවරු, ඉතා විශේෂ හැඟීමක් තියෙන ඔබතුමා කෙරෙහි, ඔබතුමාගේ අමාත්‍යංශය කෙරෙහි ඉතාම සංවේදී වෙමින් අපේ ගරු මන්ත්‍රීතුමාලා යම් කරුණක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන හැම මොහොතකම ඔබතුමා ඉතාම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වෙලා, අතිශය කාර්යභාර ඇමතිවරයෙක් වෙලා ඒ සෑම වෙලාවෙම ඔවුන් කෙරෙහි සංවේදී වන බවත්, ඒ ඔවුන්ගේ ප්‍රශ්න විසඳන දෙන බවත් හැම මන්ත්‍රීවරයෙක්ම සඳහන් කරනවා. මේ වෙලාවෙත් අපේ සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා මේ විනාඩියකට කලින් මට කිව්වේ, අපේ ඇමතිතුමා, අපි ගණ බලන ඇමතිතුමා, අපේ ආදරණීය ඇමතිතුමා, එතුමා වෙනුවෙන් අපි අද දවසම රැඳී හිටියා, ඒක අපිට සතුටට කාරණයක් කියලා. එනිසා එහෙම වචනයක් අහගන්න පුළුවන් ඇමතිතුමෝ මේ ආණ්ඩුවේ කීප දෙනෙක් ඇමතිතුමනි ඉන්නේ, ඔබතුමත් කෙනෙක්. ඒ සංවේදීකමට ඔබතුමා ඒ අපේ තරුණ මන්ත්‍රීවරුන්ට වගේම අපි වගේ ඇමතිවරුන්ට ලබා දෙන සහයෝගය කරේ අපි ලොකු සතුටක් තිබෙනවා.
දැන් අවසන් කරන්න.
එනිසා ගරු සභාපතිතුමනි, මේ මොන විවේචනාවත් ඔබතුමා කරගෙන යන වැඩපිළිවෙල, ඔබතුමාගේ අමාත්‍යංශ කරගෙන වැඩපිළිවෙල, ඒ වගේම මාර්ග සංගමන අධිකාරියේ සභාපතිතුමා ප්‍රමුඛ නිලධාරීන් කරගෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විවේචන නොයන තැනට, ඇමතිතුමාව දුෂ්කරතාවයට පත් නොවන තැනට මේ අමාත්‍යංශයේ කටයුතු වඩාත් විනීතභාවයෙන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟ ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා.
ගරු මූලාසනට ගරු මන්ත්‍රීතුමනි, ඉදිකල අධිවේගී හා ඉදිකල යුතු අධිවේග මාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබා දෙන්නට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු මෙවන් විවාදයකට මගහැරීම පිළිබඳ අපි බොහොම කනගාටු වෙනවා. ඒ කෙසේ වෙතත් මේ විවාදයේ ආරම්භයේ සිට මේ දක්වා කෙරුණ කතා තුළ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව ගැටලුවලට වඩා වෙනත් ගැටලු පිළිබඳ තමයි සාකච්ඡා කළේ. එනිසා අධිවේගී මාර්ග පිළිබඳ එතරම් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ කෙසේ වෙතත් අධිවේගී මාර්ග පිළිබඳ ඉතිහාසය ගැන කතා කරුවොත්, අධිවේගී මාර්ග ඉදිකරන්නට පුරෝගාමීව කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ කියන එක අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා. 1985 දඩි සේනානායක මැතිතුමාගේ රජය යටතේ ඒකට අග්‍රාමාත්‍ය දඩි සේනානායක මැතිතුමා කටුනායක, කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයක් සදන්නට මුල්ගල් තැබුවත්, ඒ මුල්ගල් මත එම අධිවේගී මාර්ගය සදන්නට 2001 එක්සත් ජාතික පෙරමුණ රජය යටතේ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරන්න යෙදුන බවත් මතක් කරන්නට ඕන. ඒ වගේම දක්ෂිණ අධිවාගී මාර්ගය සදනට මුල් පිඹුරුපත් සකස් කිරුවෙත් එක්සත් ජාතික පක්ෂය කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ කෙසේ වෙතත් ඒ මාර්ග දැනට ඉදිරියෙන් පැවතුණා. පසුගිය කාලවලදී මේ අධිවේග මාර්ග පිළිබඳ විශාල මතභේදයන් වලට ලක් වුණත්, ඒ මාර්ග මම හිතන්නේ අද යථා තත්ත්වයට පත්වීම තුළ විශාල පිරිසකට සහන ලැබෙනවා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒ සමයි තන්නේ ඉදිකල මාර්ගයන් කතා කරනවා නම් දීර්ඝව කතා කරන්නට පුළුවන්. ඒවත් සිදු වුණ පාඩුවන් අලාභයන් පිළිබඳ කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒවා එතරම් පළ සහිත නැහැ කියන එකයි මගේ හැඟීම. හස්වක් ගියට පසු ස්ථාලේ වසනවා වගේ වැඩ කිරීම තුළ ඒවා නිෂ්ඵල ක්‍රියාවන් විදිහටයි මම දකින්නේ. ඒ කෙසේ වෙතත් වර්තමාන මාමාර්ග උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ලක්ෂ්මන් කිරියල් මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහතුමාගේ පූර්ණ සහයෝගය මත මධ්‍යම අධිවේගී මාර්ගය සකසන්නට කටයුතු කිරීම පිළිබඳ එතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පිළිබඳ පසුගිය මැතිවරණ කාලවලදී ජනතාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කරන්නට මේ ආණ්ඩුව වසර එකමාර දෙකක් වගේ කෙටි කාලයක් තුළ කටයුතු කිරීම පිළිබඳ මානවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට මානවර දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට මම ගොඩාක් සතුටුපත් වෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය ගැන කතා කරුවොත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් තුනකට සකස් වෙනවා. පළවෙනි කොටස දෙවෙනි කොටසත් තුන්වෙනි කොටස හදන්නට කටයුතු කරනකොට තමයි මම හිතන්නේ මේ විපක්ෂයට ලොකු වේදනාවක් ඇති වෙලා මේ පිළිබඳව දීර්ඝව කතා කරන්නේ. විශේෂයෙන්ම කුරුණෑගලට යන අධිවේගී මාර්ගය ගැන තරම් ගැටළු නැතත් මහනුවර ප්‍රදේශයට අධිවේගී මාර්ගයේ සෑදීම පිළිබඳ එයට ලොකු අමාරුවක් තියෙනවා කියන එක අපි මතක් කරමු. අපි අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතුමා මතක් කළ ආකාරයට මධ්‍යම පළාතේ ජනතාව මම හිතන්නේ මේ ආණ්ඩුව පිහිටුවන්නට විශාල සේවාවක් කළ ජනකොටසක් කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ ජනතාව මේ ආණ්ඩුව ඉහෙලීම පිළි අරගෙන එදා මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණ ලැබදා මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු පිරිසක් කියන එකත් සඳහන් කළ යුතු වෙනවා. එවන් අයට කෘතවේදීත්වය දක්වන්නට මේ කිරී තිබෙන කටයුත්ත පිළිබඳ අපි විශාල වශයෙන් අගය කරනවා. විශේෂයෙන් මධ්‍යම පළාතේ ගැන කතා කරුවොත් මේ මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරුවොත් පළාත් හයක් හතක් නියෝජනය වෙනවා කියන එකත් අපි අමතක කළ යුතු වෙන්නේ නැහැ. බස්නාහිර පළාත, ඒ වගේම වයඹ පළාත, උතුරු මැද පළාත, උතුරු පළාත, ඒ වගේම සබරගමු පළාත, මධ්‍යම පළාත, ඌව පළාතටත් මේ මාර්ගය තුළින් ප්‍රයෝජන ලැබෙනවා කියන එක අපි කල්පනා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ අගනුවර කොළඹ, නමුත් දෙවන අගනුවර මහනුවර, ඒ නිසා මහනුවරට කොළඹ දිසට යන්නත් පැය හතරක් පහක් ගත වෙනවා කියන එක කවුරුත් දන්නවා. පැය හතරක් පහක් ගත වෙනකොට මම හිතන්නේ රටේ ජනතාවගේ කාලය මහමගට මිඩංගු වෙනවා කියන එකත් අපි සිතන්න ඕන. විශේෂයෙන් මානවර පළාත ගැන කතා කරුවොත් මානවර ලංකාවේ දෙවන අගනුවර වගේම මේ රටේ දළදා වහන්සේ වැඩ සිටින සිද්ධාන්ත දරතුන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව පිට තිබෙන මහනුවර, ඒ වගේම රාජකීය උද්භිද උද්‍යානය, ඒ වගේම සංචාරක පුරවරයක් විදිහට මේ රටේ විශාල විදේශිකයන් මේ රටට පැමිණෙන ප්‍රදේශයක් තමයි මධ්‍යම පළාත. එසම මේ පළාතේට අධිවේගී මාර්ගයක අවශ්‍යතාවය මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට දැනුනේ 2001 එක්සත් ජාතික පෙරමුණ යටතේ අධිවේගී මාර්ගයක් හදන්න ගරු රනිල් වික්‍රමසිංහතුමා මූලික අත්විවාරකම ඇති කෙරුවත් මැලේසියානු රජයේ ආධාරයතුව BOT ක්‍රමයට මේ මාර්ගයේ ඉදිකරන්න ලැබුණත් අපිට ඒ අවස්ථාවත් ගිලී ගියා කියන එක කල්පනා කරන්න ඕන. එදා ජනතා විමුක්ති පෙරමුණේ බලකාමි දේශපාලඥයෝ එකතු වෙලා මම හිතන්නේ ජන සම්මතවාදී ආණ්ඩුව විසිරුවා යදලා ඒකට එකතු වෙලා ආණ්ඩුව පිටවලා අපේ ආණ්ඩුව විසිරුවලා පිටවලා එදා ඒ කරන්න ආරම්භ කරපු වැඩසටහන නවත්තන්නට යෙදුණා. 2001 එදා මේ අධිවේගී මාර්ගය සැකසුණා නම් මේ වෙනකොටත් මේ රටට විශාල සේවාවක් සිදු වෙනවා කියන එක අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාව මගවරන්නට කිසි කෙනෙක් සූදානම් නැහැ. විපක්ෂයේ මොන අදහස් ඉදිරිපත් කළත් අපේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේ අමාත්‍යංශයේ බාරව කටයුතු කරන ලක්ෂ්මන් කිරියල් මැතිතුමාත් නොසලී කටයුතු කරමින් මේ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2019 අවසන් කරන්නට මේ වෙනකොටත් කටයුතු සලසා තිබීමට අපි සතුටු වෙනවා. ඒ නිසා මේ සඳහා කටයුතු කරන අග්‍රාමාත්‍යතුමාටත් අපේ ඇමතිතුමාටත් ඒ වගේම මේ කටයුතු නිසියාකාර මෙහෙවන මාර්ග සංගමන අධිකාරිය සභාපතිතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු ඒ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාටම මේ කටයුත්ත නිසි ලෙස ඉටු කරන්නට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කාගේත් බලාපොරොත්තු මම හිතන්නේ මේ අවස්ථාව තාම වැදගත්. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට යන මේ රටේ ජනතාවට මම හිතන්නේ මේක කරන මහඟු සේවාවක්. ඒ නිසා මේක මල් වට්ටියක්. මේ මල් වට්ටියට අසගසන්නට මේ රටේ සිල්ලුම දෙනාට අවස්ථාව සැලසේවා කියන ප්‍රාර්ථනාව තමයි මම වචන ස්වල්ප අවශ්‍ය.
බොහොම ස්තුතියි. මිලාට ගරු JC අලවතුල මන්ත්‍රීතුමා.
මුලසන රුඩ ගරු මන්ත්‍රීතුමා උදාර බොහොමත් ස්තුතියි. විශේෂයෙන්ම
සභාව කල් තබන අවස්ථා විවාදයක් විශේෂයෙන්ම මෙම විවාදයේ පවත්වන අවස්ථාවේ මේ විවාදයේ ඉල්ලපු විවාදයේ සඳහා යෝජනා කරපු පක්ෂයේ කිසිම മന്ത്രി කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി කෙනෙක් යෝජනා කරලා ඒ ගැන එයාලගේ අදහස් ප්‍රකාශ කරා නමුත් ඒ යෝජනාව සම්බන්ධයෙන් මේ විවාදයේ අවසන් වෙනකන් සභාවේ නැතිවීම සම්බන්ධ අපේ කනගාටුව එක മന്ത്രി කෙනෙක් හරි ඒ පක්ෂයේ නොහිටීම පිළිබඳ අපේ කනගාටුව මුලින්ම ප්‍රකාශ කරන්න ඕන ඒ වගේම අද එක්කෙනෙක්වත් නැහැ ඒක තමයි ඇමතුමා මෙයාලා අද බලන්නේ සමහර අවස්ථාවලදී මේ වැනි යෝජනා ගෙනල්ලා රටට ඉතාමත් ප්‍රයෝජනවත් ඒ වගේම රටට ඉතාමත් වැදගත් මෙවැනි ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා කරන සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් විවේචන ලක් කළ මාධ්‍ය සම්දර්ශනය පාර්ලිමේන්තු තුලින් ඉදිරිපත් කරන්න තමයි මේ යෝජනා කරපු කණ්ඩායමේ බලාපොරොත්තුව. ඉතින් ඒ බලාපොරොත්තු ඉස්තුරාම මෙතනින් එළියට ගිහිල්ලා දැන් මේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන අනිත් සියලුම අද මේක හවස 7 වෙනකම් මේ යෝජනාව යනවා. ඉතින් ඒ පක්ෂයේ එකම മന്ത്രി කෙනා ජනතා විමුක්ති පෙරමුණේ හිටියානම් මෙතන හොඳයි කියන එක තමයි ගරු മന്ത്രിතුමෝනේ අපේ අදහස. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි අධිවේගී මාර්ග සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ රට මෙම අධිවේගී මාර්ග ඉදිකිරීම ඉතාමත් වැදගත්. අපි දැක්ක අද කතා කරපු හැම කෙනාම ඒකවත් විපක්ෂයේ മന്ത്രിතුමලත් කිව්වේ මේ මාර්ග හදන අධිවේගී මාර්ගය අවශ්‍යයි.
മന്ത്രിතුමා පොඩක් මේ ළඟට මේ ලකි ජයවර්ධන මහත්තයා මූලාසනයේ ඉන්න මොහොතක් ප්‍රදන් දෙන්න. ගරු මන්ත්‍රීතුමා කතා කරන්නේ
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අපේ ලක්ෂ්මන් කිරියල්ල ඇමෙත්තුමාට එතුමා මේ බාර දුර අමාත්‍යංශයේ බාර අරගෙන මේ අමාත්‍යංශයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් එතුමා ඉතාමත් උනන්දුවෙන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් මේ සඳහා එතුමාට සහාය ලබා දෙමින් විශේෂයෙන් මෙවැනි ව්‍යාපෘති වලට මුදල් ලබාගෙන මුදල් හොයාගෙන අපේ රටේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එතුමා දක්වන ඒ උනන්දුව සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම മന്ത്രിතුමාලා හැටියට මන්ත්‍රීවරු හැටියට අපේ සතුට එතුමාට ප්‍රකාශ කරන්න ඕනි. විශේෂයෙන් මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට ඇත්තම යම් යම් බහුගේ කාලෙදී බහුගේ රජයේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කටයුතු සම්බන්ධයෙන් අපිට ඇත්තම ගැටලුවක් තියෙනවා. මේකෙදි ප්‍රතිගණනාවකින් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි දකුණු අධිවේගී මාර්ගයට අපි විරුද්ධ නැහැ. නමුත් දකුණු අධිවේගී මාර්ගයේ මාතරින් එහාට යන කොටස සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනි ප්‍රමුඛතාවයේ ලබා දීමේදී පහුගිය මහින්ද රාජපක්ෂ රජය කොයි ආකාරයෙන්ද කටයුතු කරේ කියන එක අපිට පැහැදිලි. මාතර දක්වා ඒ අධිවේගී මාර්ගයේ හදලා ඊට පස්සේ මධ්‍යම පළාතේ එහෙම නැත්නම් මේ අපි දැන් ක්‍රියාත්මක කරන අධිවේගී මාර්ගවල ප්‍රමුඛතාවයේ දුන්නා නම් තමයි හරි විදිය කියන එක අපිට පැහැදිලිව කියන්න ඕන. මාතරෙන් එහාට යන ඒ අධිවේගී මාර්ග අපි හදන්න එපා කියනවා නෙමෙයි ඒවට වඩා ප්‍රමුඛතාවයක් ලබා දෙන්න තිබ්බා විශේෂයෙන්ම මෙම මධ්‍යම අධිවේගී මාර්ගයට කියන එක අපි පැහැදිලිවම මතක් කරන්න ඕනි. විශේෂයෙන් මේ මධ්‍යම අධිවේගී මාර්ගයේදී අදියර තුනකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම පළවෙනි අදියර කඩවත සිට මීරිගම දක්වාත් ඒ වගේම දෙවෙනි අදියර හැටියට මීරිගම සිට කුරුණෑගල දක්වාත් විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට වයඹ ප්‍රදේශයේ අපි ඉතාමත් සතුටු වෙනවා මේකේ වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතිතුමා මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් යම් යම් පුජ්‍යලයන් නොයෙකුත් විරෝධතා ඉදිරිපත් කරන්න හැදුවත් අද මේ ප්‍රදේශයේ ජනතාව දන්නවා මේ අධිවේගී මාර්ගයේ තියෙන වැදගත්කම. ඒ නිසා අද අපි සියලු දෙනා මැදිහත් වෙලා අපිට පුළුවන් වෙලා තියෙනවා සියලු දෙනාගේ සහයෝගයෙන් මේ කොටස දෙවන අදියර දක්වා තියෙන කොටස සඳහා ජනතාවගේ සහයෝගය ඇතුව ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේම තමයි තුන්වැනි අදියර හැටියට තමයි තියෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා තියෙන කොටස. විශේෂයෙන් මේ කොටස සම්බන්ධයෙන් මම නියෝජනය කරන මාවතුම ආසනයේ මැදින් ඒ නිසා ඇත්තටම මම ගරු ඇමතිතුමාට මතක් කරනවා විශේෂයෙන් මේ ප්‍රදේශයේ කඳු සහිත ප්‍රදේශයක් තිබෙන නිසාත් පාරිසරික සම්බන්ධයෙන් මම හිතන ඔබතුමා ඉතාමත් හොඳ අධ්‍යයනයක් කරලා මේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය උපදෙස් ඒ වගේම මේ මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥ ජනුම තියෙන උදවිය පාවිච්චි කරලා තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම මේක ඉතාමත් වැදගත්. මම නියෝජනය කරන්නේ වයම් පළාතත් මධ්‍යම පළාතත් අතර මාවතකම් ප්‍රදේශයේ. මම බෞද්ධයන් ඉල්ලීමක් කරනවා මේ පාර ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන්ම පොතුහැර ඉඳලා ගලගෙදරට යන මේ මාර්ගයේ කිලෝමීටර් 30ක් විතර තියෙන ප්‍රමාණය තුල මාවතකම නගරයට පිවිසුම් මාර්ගයක් විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ සිට මේ සඳහා පිවිසුම් මාර්ගයක් අපි යෝජනා කරලා එහෙම නැත්නම් ඒක ඇතුල් කරනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපිට ඉදිරි කාලයේදී මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මධ්‍යම පළාතත් ඒ වගේම වායඹ පළාතත් අතරමැද තියෙන ප්‍රදේශයක් හැටියට මාවතකම් ප්‍රදේශයේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළ අපිට ජපන් ආයෝජන කලාපයක් හැටියට අපි අක්කර 600ක් තෝරාගෙන ඒ වැඩපිළිවෙළ අපි ලබන අවුරුද්දේ ඒ ප්‍රදේශයේ ඒ ආයෝජක කලාපය අපි ඇති කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගය අපිට ඉතාමත් වැදගත් වෙනවා වගේම මේ පිවිසුම මාවතකමට ලබා දීමත් ඉතාමත් වැදගත් වෙනවා කියන ගරු ඇමෙත්තුමාට අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම ඔබතුමා ගෙනියන මේ වැඩසටහනට නොයෙකුත් දෙනා අද අභූත චෝදනා ඉදිරිපත් කරත් අපි දැක්කා ඒ එකම චෝදනාවකවත් ඒ ලිඛිතව එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔබතුමාට නොයෙකුත් අපහසුතාවයට පත් කරන්න හැදුවත් මම කියන ඔබතුමා අධෛර්යමත් වෙන්න එපා. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළ අපේ ප්‍රදේශයට ඉතාමත් වැදගත් වැඩසටහනක්. ඒ වගේම මම මතක් කරන්න ඕනේ
මන්තුමා කාලය අවසන්
ඔබතුමාට මට විනාඩියක් දෙන්න මේ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වගේම විශේෂයෙන්ම මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්තුමාට ඒ වගේම අපේ අධිකාරී සභාපතිතුමාට සියලුම නිලධාරීන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත් විනිවිදභාවයකින් තුල ඔබතුමාට ඉතාමත් පහසු වෙන ආකාරයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න මේ හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරු අලි සෛර මෞලා නමක්නෝ.
Thank you honorable chair. Bismillahir Rahmanir Rahim. I rise today to discuss a pivotal factor relevant to our country's infrastructure and economy. We have seen as Sri Lanka embraces its newfound economic upheaval, it is undoubtedly evident that the development of requisite infrastructure sets the stage for not only the effective transfusion of commerce, but also providing equal opportunities to those in far-flung areas of the country to enhance their livelihoods. Honorable Chair, what is also worth mentioning are the inevitable opportunities to reconcile our differences with our fellow brothers and sisters of various backgrounds, faiths, and ethnicities, which make up our social fabric through the utilization of this infrastructure. In the matters of expressways, we have witnessed the microeconomic benefits that our citizens have gained through the opening of the airport and southern expressways. However, it is worth mentioning that priority was not given to developing the central expressway due to politically biased reasons. No one in this house can refute the absolute necessity of the central expressway and its underlying economic benefits over the long term to the country. Being a representative of the Eastern Province, I can speak for hours about the multitude of benefits that having an expressway that at least comes halfway would do for the development and economic upheaval of my area. However, it is also absolutely necessary to ensure that a high level of prudence is exercised in its procurement and construction and delivery to ensure that it is in the benefit of the country at large. For this, I must take this opportunity to commend the decision and measures undertaken by the present government to uphold these requisite principles, especially that of the Honorable Minister of Highways, Honorable Lakshman Kiriyala, whose purview this falls under. According to the Auditor General's report 2015, 2016 and 2017, it was noted that we the people had overpaid for the construction of the Southern Expressway, which is comparatively less commuted on compared to the volume of traffic traversing on Kalambu Kandy roads. Today, various accusations are rife speculating foul play in the procurement and construction of the Central Expressway by this government, and according to our Honorable Prime Minister, this is basically an attempt by a private media channel to discredit the present good governance, which has taken up the challenge of fulfilling long-felt need of constructing the Central Expressway. One of the election pledges was to construct the Kalambu Kandy Expressway. While the cabinet approval was obtained to go ahead with the lowest cost and cut down expenses from rupees 159 billion to rupees 134 billion, thus saving rupees 25 billion, the negative fabricated mudslinging by private media channel misleads a general public, whereas the government is fully committed in fulfilling such a vital requirement for the infrastructure of the country in a transparent manner. Honorable Chairman, moreover, the Kalambu Kandy Expressway is not just for a single purpose, but a part of the integrated development of the city of Kandy at large. It has to be mentioned here that according to plan to improve Kandy City, a holistic tourism development plan in which, after relocating the prisoners at Bogambara, the building is to be refurbished for its architectural grandeur and establish a tourism center, improvement in agricultural technology and establishing a communication technology park is all in the pipeline. For such business and commerce development, Japan has identified Kandy as an ideal location. Thus, the critical need to establish an expressway couldn't be emphasized any better. Honorable Chair, further, as the Central Expressway is planned to traverse through major towns such as Kurunagala and Dambulla, this would undoubtedly lead towards greater economic upheavals and urban regeneration plans for those areas as well. Unlike the other expressways constructed in our country so far, which were all constructed on flat land and elevated by earth filling instead of erecting concrete columns, the Central Expressway construction involves a far more complex engineering than any other highway in Sri Lanka. There are 3 tunnels and 14 bridges to be constructed at higher elevation, at raised on concrete columns, which is planned with effort to preserve the existing environment and its beauty without having to alter or mar its natural geological matters. Hello. Honorable Chair,
thank you. Thank
let
you.
Me conclude with this. On March 27, 2015, Japanese ambassador in Sri Lanka mentioned that Japan has the technology and expertise in complex construction such as of the Central Expressway, and engaging a technologically advanced construction company of Japan for such projects would be apt. He even expressed that the Japanese government would be willing to extend assistance in this regard. If one pursues the options being offered by the government of Japan to the government of Sri Lanka, you cannot refute the underlying opportunity that is holds for country. Further, I reliably understand that the Indian Minister of Highways is due to visit Sri Lanka in the near future on a goodwill mission, and they would come forward to enhance potential of North and East resources in way of assisting in the development of infrastructure. So this is where His Excellency President himself recently announced that all arrangements are being made to provide an expressway to the east as well.
Honorable Ajit Manapiruma.
Honorable Minister.
Having got this opportunity, I humbly ask Honorable Minister to include the highway towards east. Thank you.